කවින්ද ජවාදනමැතුමා විනාඩි 3ක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ රටේ අනාගතය බාරගන්නේ අපේ රටේ තරුණ තරුණියන්. එහෙමනම් මේ රටේ තරුණ තරුණියන් මේ අපේ රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒ ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලිව මේ අයවැයේදී කතා කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපේ රටේ මේ වෙනකොට තියෙන ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු පාඨමාලාවල් සඳහා ඒ වගේම යෝන් සේනාංක එකතු කරගෙන රුපියල් මිලියන 44,000ක් ඒ වගේම මේ හරහා ගම්වල ඉන්න තරුණ තරුණියන්ගේ දක්ෂතා ඔප්නං වන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබතුමා දන්නවා විශේෂයෙන්ම ගිය ආණ්ඩුව කාලේදී මතට තිත තියෙනවා කියලා, නමුත් මේ රටේ අහිංසක තරුණ තරුණියන්ව මත්ද්‍රව්‍ය වලට ඒ වගේම සිගරට් වලට ඇබ්බැහි කළා. නමුත් මේ අපේ අයවැයත් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට මුදල් වෙන් කරන්නට. මොවුන්ට බැරි වුණා එදා අහිංසක තරුණ තරුණියන්ව මත්ද්‍රව්‍ය උවදුරට ලක් වෙන තරුණ තරුණියන්ට නිසි විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම ස්වයං රැකියා සඳහා රුපියල් මිලියන 7000ක් අපි වෙන් කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය කොට්ටාසකටම රුපියල් මිලියන බැගින් අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම ස්වයං රැකියා අවස්ථා ලක්ෂ 3000ක් පමණ ප්‍රමාණයක් මොවුන්ට ලැබෙනවා. විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, අපේ තරුණ තරුණියන්ට වැදගත්ම වෙන දෙයක් තමයි අධ්‍යාපනය. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය අපි දන්න 1995 විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණේ 9245යි. නමුත් 2015 වෙනකොට 26,000කට වැඩි ප්‍රමාණයක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. නමුත් මේක ලෝකේ රටවල් එක්ක සංසන්දනය කරොත් 117ක් වෙනි ප්‍රමාණයකින් අඩුවීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුහුණු විශ්වවිද්‍යාලේ 116ක් විතරයි අවුරුද්දකට වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්නේ. නමුත් අපිට පුළුවන්කම ලැබෙනවා මෙම ආයවයත් එක්ක 300කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරන්න. ඒකට රුපියල් මිලියන 500ක් වැනි ප්‍රමාණයක් අපි වියදම් කරන්නට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩාවට, ඒ වගේම කලාවට රුපියල් මිලියන 100ක් වැනි ප්‍රමාණයක් අපි වියදම් කරන්නට මේ ආයවයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසල් වල යටිතල පාසුකම් වලට රුපියල් මිලියන 5000ක්, ඒ වගේම විශේෂයෙන්ම විදුලිය ජලය ලබා දෙන්න රුපියල් මිලියන 2000ක්, ඒ වගේම ස්මාර්ට් ක්ලාසස්, එහෙම නැත්නම් ටැබ් ලබා දෙන්න රුපියල් මිලියන 5000ක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. මේ සියල්ලක්ම කරද්දී මහින්ද රාජපක්ෂ යුගයේදී මොවුන් මොකද කරේ? මොවුන් මේ රට රුපියල් මිලියන 9,900,000ක් ණය කරා, මත්තලින් ණය කරා, රටේ දලදේශීය නිෂ්පාදන 10.3ක් අඩු කළා. ඒ වගේම වරායෙන් ඔබතුමා, මගේ මිත්‍රයා
ශ්‍රී
චානක මැතිතුමා, අපේ ගරු අගමැතිතුමාට ඇඟිල්ල දික් කරා. නමුත් ඔවුන් අමතක වෙනවා. හෙල්පින් හම්බන්තොටින් මොකද කරේ? මේ ග්‍රීක් බොන්ඩ් එකෙන් මොකද කරේ? ගියාපුවාම ඔය
මේ ගරු අජිත් පී පෙරමැතිතුමා, you have to wind up.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු අජිත් පී පෙරමැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ අයවැය පිළිබඳ විවිධ අදහස් දකින්න ලැබෙනවා. අයවැය යෝජනා ඉදිරිපත් වුණාම ඒ අයවැය යෝජනාවල තිබෙන හොඳ නරක සාකච්ඡා කරන්න තමයි මේ උත්තරීතර සභාව තිබෙන්නේ. හැබැයි ඒ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවේදී ඒ පිළිබඳව ආර්ථික විද්‍යා මූලධර්ම ඇසුරින් දකින්න, ඒ වගේම රටේ ජනතාවගේ ඇහින් ඒ දිහා බලන්න, ඒ වගේම අද ගැන විතරක් නෙමෙයි අනාගතය ගැන හිතලා ඒ යෝජනා පිළිබඳව සලකා බලන්නට අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව කතා කරන්න අවශ්‍ය වෙනවා. එනිසා මේ අයවැය මෑත කාලේ ඉදිරිපත් වෙච්ච එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගේම මෙරටේ සාමාන්‍ය පොදු ජනතාවටත් පක්ෂ භේදයක් නැතුව අගය කරන්න පුළුවන් සියලු දෙනාගේම අදහස් ඒකරාශී වෙච්ච අයවැයක්. එනිසාම මේ අයවැය පිළිබඳ අද විවේචනය කරන්නට තරම් කරුණක් විපක්ෂයේ කණ්ඩායමට ඇත්තේ නැහැ. එනිසා තමයි ඔවුන් කියන්නේ මේ අයවැය සියුම් ලෙස බලන්න ඕන කියලා. ඒ කියන්නේ මතු පිටින් කිසිම අවුලක් නැහැ, බැලූ බැල්මට කිසිම අවුලක් නැහැ, මෙහි ඇති දෝෂයක් වරදක් කියන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් කියනවා සියුම් ලෙස බලන්න කියලා. අනුකූල නොවන අසත්‍ය කරුණු මත මේ අයවැය පිළිබඳ විවේචනය පදනම් වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීතුමා බොහොම දීර්ඝ කතාවක් බලාගෙන නමුත් කිව්වා. ඇත්ත වශයෙන්ම
එතුමට ටෙලිප්‍රොම්ටරයක් තිබුණ නම් මීට වඩා හොඳට මේ කතාව කරන්න තිබුණා. මට හරියටම නොතේරෙච්ච නිසා මම එතුමගේ කෙටුම්පත අරගෙන එතුමා කිව්වේ මොකක්ද කියලා හොයලා බැලුවා. එතුමා කියනවා අපේ රටේ පොළව විකුණන්න යනවලු. මම බොහොම වගකීමෙන් කියනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ රජය, මේ සම්මුතිවාදී රජය අපේ මාතෘභූමියෙන් එක අඟලක්වත් කිසිම රටකට කිසිම සමාගමකට සින්නක්කරේ විකුණන්නේ නැහැයි කියන කාරණය වගකීමෙන් මම ප්‍රකාශ කරනවා රජ වෙනුවෙන්. ඒක බොහොම පැහැදිලි. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, කෝට්ටේ රජතුමා පෘතුගීසීන්ට කොළඹින් අක්කර කීපයක් සින්නක්කරේ දුන්නට පස්සේ මේ රටේ අපේ මේ ආදරණීය මාතෘභූමියෙන් සින්නක්කරේ කොටසක් චීන සමාගමකට ලියලා දුන්නේ අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ රටේ ජනාධිපති කාලේ. එතුමා තමයි මේ අපේ මාතෘභූමියේ කොටසක් සින්නක්කරේ ලියලා දෙන්න ගිවිසුම් අත්සන් කරේ. එතුමා තමයි හැම කලේ. ඊට කලින් එක්කෙනයි ඒ කෝට්ටේ රජතුමා. ඊට පස්සෙත් කවුරුත් නෑ, එහෙම කරන්න හේතුවකුත් නෑ, එහෙම කරන්නෙත් නෑ. හැබැයි එතුමගේ කතාවේ කියනවා මේ හම්බන්තොට අක්කර 15,000ක ආර්ථික කලාපේ, සුවිශේෂ ආර්ථික කලාපය ගැන සඳහන් කළා කියනවා. හම්බන්තොට ආර්ථික කලාපේ ඒ අක්කර 15,000ක මුදල සින්නක්කරේ විකුණනවලු. සින්නක්කරේ විකුණන එකයි ඒ කොහොමද? 99 ආර්ථික හම්බන්තොට ආර්ථික කලාපය නිදහස් වෙළඳ කලාපයක්. හම්බන්තොට ආර්ථික කලාපයේ නියෝජ්‍ය කතානායකතුමනි, නිදහස් වෙළඳ කලාපයක්. ඒක කටුනායක තියනා වගේ, ඒක බියගම තියනා වගේ, ඒක අපි බණ්ඩාරගම අනාගතය ඇති කරනවා වගේ නිදහස් වෙළඳ කලාපයක්. නිදහස් වෙළඳ කලාපයේ භූමිය සින්නක්කර විකුණනවා කියලා කියනවා නම් නිදහස් වෙළඳ කලාපයේ භූමිය 99 අවුරුද්දකට දෙනවා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. ඒ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
එළියමැතිතුමා, අපිට දැන් 4:31 අපි පහට සන්දේකට යන්න තියෙනවා. ඔව්, කේලිමැතිතුමා.
අර නියෝජ්‍ය කතානායකතුමනි,
what is your point of order?
විගෙන් දෙකටම මේ
නෑ, what is your point of order?
So the point of order is that he is misleading the house by saying that we have got into agreement to sell the properties in Colombo Court. I'm asking.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ වරාය ව්‍යාපෘතියේ
වැඩ
කරලා ඉදිකරන අපේ මාතෘභූමියේ බිම් කොටසක් සින්නක්කරේ චීන සමාගමට දීමට ගිවිසුමට ඇතුළත් වෙලා තිබුණා. අපි කොළඹ මූල නගරය ඉදිකරද්දී ඒකාබද්ධ හවුල් රාජ්‍ය ව්‍යාපාරයක් හරහා ඒ ව්‍යාපෘතිය පාලනය කරන්නේ එකම එක බිම් මඟලක්වත් දෙන්නේ නැහැ රාජපක්ෂ මහතුමා දුන්නා වගේ. ඒක නෙමේ ප්‍රශ්නේ තියන්නේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ හම්බන්තොට ජනතාව අක්කර 15,000ක සිය නිජ බිම් ඉඩම් වෙනත් රටකට විකිණීමට ඉඩ නොදෙන බව මට විශ්වාසලු.
හොඳයි.
අර නියෝජ්‍ය කතානායකතුමනි,
ටයිම් අප්.
අර නියෝජ්‍ය කතානායකතුමනි, මත්තල ගුවන් තොටුපළ හදලා අවුරුදු ගාණක් ගත වුණා. හැබැයි ගුවන් යාන ආවේ නැහැ. හම්බන්තොට ඉතාම වටිනා වරායක් හදලා හැබැයි ඒ වරායට නැව්වාවේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒ සඳහා නවීන ඌ වැඩපිළිවෙලක් සකස් කරලා රාජ්‍ය පෞද්ගලික
පබ්ලික්
ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් හරහා ඒ ව්‍යාපාර දියුණු කරනකොට චීන ආයෝජකයන්ට සාර්ථක ලෙස මේ රටට ඇවිල්ලා අපේ මාතෘභූමිය තුළ, අපේ මාතෘභූමියේ අයිතිය තුළ ව්‍යාපාර කරන්න පරිසරය සකස් කරනකොට ඒගොල්ලන්ට බැරි වෙච්ච ව්‍යාපාර ආකෘති අපි හදනකොට තියෙන ඊර්ෂ්‍යාව නිසායි මෙහෙම කියන්නේ. මම වගකීමෙන් කියනවා, හිටපු රාජ්‍ය නායකයා, හිටපු මුදල් ඇමතිවරයා කියනකොට හම්බන්තොට අක්කර 15,000ක් විකුණනවා කියලා ඒක අමූලික බොරු.
එහෙම
කියන්න වටිනාකමක් නැහැ, එහෙම කියන්න හේතුවක් නැහැ. ඒ වගේ අසත්‍යය ප්‍රකාශ කරලා ජාතිවාදය ගැන අදහස් කියලා, ආගම්වාදය අදහස් කරලා මේ මාතෘභූමිය නැවත ලේ විලක් කරලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය නැති කළ නියෝජ්‍ය කතානායකතුමනි, නැවත බලයට එන්න නම් ඉඩකඩක් දෙන්නේ නැහැ. මතක තියාගන්න අවශ්‍යයි අපේ නිලාන් පෙර මන්තුමා කිව්වා.
Thank you.
නියෝජ්‍ය කතානායකතුමනි,
මට
බාධා කරපු නිසා.
නියෝජ්‍ය
කතානායකතුමනි, අවසාන වශයෙන් මම කියනවා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වර්තමාන රජයට පමණයි. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් නියම දැක්ම මේ අයවැයෙන් ඉදිරිපත් කළා තියෙනවා. රවි කරුණානායක මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අද ඊට වඩා බහුතරයකින් සම්මතන මේ අයවැය පිළිබඳව මම ඔබතුමාගෙන්
You have to wind up. Thank you, thank you.
Pahimba Rajapaksa, Chanda Denne De... Adha Chanda Denne No
Adha? Thank you.
Chanda Denne No Adha? Adha Chanda Denne No Adha? Chanda Denne No Adha?
Chanda Denne No Adha?
Chanda Denne No Adha?
1 minute.
Chanda Denne No Adha? Adha?
Order, order. Order, please. 1 minute.
Amanda Maha... இன்று நாட்டில் பிறக்கின்ற ஒரு ஒவ்வொரு குழந்தையும் 5 லட்சம் ரூபாய் கடனோடு பிறக்கப்படுகின்றன. அதே நேரம் இன்று விடியலை தேடிய பேஸ்புக்கிலே அமைச்சர் கௌரவ அமைச்சர் ரிஷாத் பத்ரினுக்கு எதிராக பல அப்பட்டமான அநியாயமான படுதூர்களை செலுத்திக் கொண்டிருக்கின்றார்கள். இதோ ஆதாரங்கள் எங்கள் இருக்கின்றன. அப்படிப்பட்டவர் அல்ல அவர். இந்த நாட்டின் மீது அன்புள்ளவர், மக்கள் மீது அன்புள்ளவர், அனைத்து இன மக்களையும் ஒன்றுபடுத்தி அரசியலில் ஈடுபட்டுக் கொண்டிருக்கின்றார். அப்படியான ஒரு தலைமைத்துவத்தின் மீது அநியாயமான ஆட்சியிலே கைப்பற்ற முடியாது. பங்களத்தாய் செல்லு கொண்டிருக்கின்ற ஆட்சியாளர்கள் அவர் மீது அநியாயத்தை செலுத்தி வருகின்றார்கள். அதனால் இறைவன் இவரக்கூடிய தண்டனையை நிச்சயமாக கொடுப்பான் என்பதில் எந்த சந்தேகமில்லை. இதனால் இப்படி அரசியல் செய்வதற்கு நீங்கள் முன்வராதீர்கள். உங்களுடைய முக்கியமான பணிகளை முன்வையுங்கள், சமூகத்துக்கு சேவை செய்யுங்கள், அதன் மூலம் ஆட்சியை கைப்பற்றதுக்கு வாருங்கள். இன்று நாட்டிலே ஒரு முக்கிய அமைச்சராக இந்த நாட்டின் முஸ்லிம்களுக்கு குரல் கொடுக்கக்கூடிய ஒரு அமைச்சராக திகழ்கின்றார். அதே நேரம் சிங்கள பொதுபல சேனா என்ற அமைப்பில் உள்ள ஒரு வெப்சைட்டிலும் அவர் கண்டிக்காக வேண்டி 5000 அல்லது 10000 அல்ல 5 லட்சம் சேர் பேரை சேர்த்து சென்றாலும் அவருக்கு என்ன நடக்கப் போகின்றது? அதனால் இப்படியான அப்பட்டமான பேஸ்புக்கில் இதோ பாருங்கள் அவரும் பொய்யான வாந்திகளை பரப்பி வருகின்றார். இப்படியான இதவாதிகளை முஸ்லீமாக இருக்கலாம், சிங்களமாக இருக்கலாம், தமிழர்களாக இருக்கலாம், யார் என்றாலும் அவர்களுக்குரிய தண்டனைகளை நீங்கள் உடனடியாக இருக்குமாறு இந்த சபையிலே நான் உங்களை கேட்டுக்கொள்கிறேன். அதனால் அமைச்சர் மீது இதற்கு பிறகுவாது அநியாயங்களை அட்டுழியங்களை செலுத்தாமல் நீங்கள் உங்களுடைய அரசியலை செய்யுமாறு உங்களை நீங்கள் உங்கள் முடியாமையினால் உங்களுடைய ஆண்மையை உங்களால் வெளிக்காட்ட முடியாமல் அடுத்தவர்களை வைத்து அரசியல் செய்வதற்கு நீங்கள் முன்வருகிறீர்கள். உங்களுடைய முயற்சியின் மூலம், உங்களுடைய திறமைகள் மூலம் வெளிக்காட்டி உங்களுடைய 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 கட்சியை வளருங்கள். நாட்டில்
உள்ள கரு கரு ஹரின்
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැඩි වේලාවක් නැති නිසා බොහොම කෙටියෙන් ඉක්මනට කතාවක් කරන්නට අවස්ථාව කරගන්නවා. මුලින්ම නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය දිහා පෞද්ගල සතිය තුලම බලාගෙන ඉන්නකොට අපිට අයවැය ගැන මේ ලංකාවෙම තියෙන මතය ගැන කල්පනා කරලා මුලින්ම බලන්නට සිදු වෙනවා. ඉස්සර අපි අයවැය ගැන කල්පනා කරලා බලනකොට අපි අහලා තියෙනවා අතීතයේදී නම් ක්‍රිකට් මැච් එකක් බලන වගේ තමයි අයවැය දිහා මිනිස්සු බලන් ඉන්නේ. මිනිස්සු රේඩියෝ එක දාලා එහෙම නැත්නම් රූපවාහිනිය පෙට්ටි ඉස්සරහට ගිහිල්ලා අයවැයක් දිහා බලන් ඉන්නවා. හැබැයි අයවැයක් දිහා මිනිසුන්ට තියෙන ආසාව එහෙම නැත්නම් අයවැයක් දිහා තියෙන උනන්දුව නැති වුණේ පෞගිය අවුරුදු කීපේ. ඒකට හේතුව තමයි මුළු අයවැයක්ම එක පවුලක් විසින් 90%ක් බෙදාගත්තේ. නමුත් මේ අයවැය ඉනෝඩ සමස්තයක් වශයෙන් වෙනස්. මෙතන ඉන්නවා එක කල්ලියක්. ඒ කල්ලියට මේ අයවැය තේරුන්නේ නැහැ. මට ඉස්සෙල්ලා කතා කරපු එක මහත්තයෙක් සනත් නිසාන්ත මහත්තයා කිව්වා මේ අයවැය එතුමා දැක්කේ රෙක්ස්ටන් ජීප් එකක් වගේ කියලා. අනේ දෙයියනේ සනත් නිසාන්ත මහත්තයෝ රෙක්ස්ටන් ජීප් එක ගෙනාවේ ඔබතුමාලගේ ඒ කාලේ ආණ්ඩුව. රෙක්ස්ටන් ජීප් එක ගෙනාවු ඒ ආණ්ඩුවට තමයි එතුමා සමාන කරේ. ඒක එහෙම මෙහෙම ගෙනාවු බද්ධ කිරීමක්ලු. අපි නෙමෙයි ඔය රෙක්ස්ටන් ජනාවිත් මේ ලංකාවට ඔය ජහජරාව. ඒක වාසිය ගත්තේ ඔය පවුල කට්ටියමයි. මයික්‍රෝ කම්පැනි කියලා ගෙනල්ලා ඔය වාහන ගෙන්නුවේ කවුද කියලා අනේ සනත් දිසාන්ත මහත්තයෝ මට සී වෙන ඔබතුමාගේ දැනුමේ තරම ගැන. එතුමා කිව්වා, එතුමා කතා කරගෙන යනකොට තවත් එකක් කිව්වා, කිසිම දෙයක් කරලා නැහැ කිව්වා. මම කියන්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා විතරක් අයවැය කතාවේ කරපු ගුණ ගායනා ගැන මේ අයවැය ගැන. එතුමා එකක් කිව්වා, පාසල් ළමුන්ට ඩබ් ලබා දීම හොඳයි කියලා කිව්වා යෝජනාවෙන්. පිරිවෙන් අධ්‍යාපනය ලැබෙන භික්ෂුන් වහන්සේලා සඳහා 2017 වර්ෂයේ සිට නැවත දීමනා ලබා දීම අගය කරනවා කිව්වා. දේශීය කිරි උක්දඩු සුදා සාතික මිලක් නියමනය කිරීම අගය කරනවා කිව්වා. කිරිගවයන් 20,000ක් 2017 ගෙන්වා දීම ඉතා වැදගත් කියලා අගය කරනවා. නිශාන්ත මහත්තයා කොහෙ ඉන්නකෝ පොඩ්ඩක් අහගන්න. එයා කිව්වා මේ කිරිගවයෝ ගැන නෑ කියලා. කුකුල් මස් නිෂ්පාදනය දිරිගැන්වීමට වගේම මිරිදිය මත්සිය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනාව අගය කරනවා කිව්වා. කවුද? මම නෙමෙයි, මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ රුවන්පුරේ අධිවේගී මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කරා. මේක හොඳ යෝජනාවක් කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගය
කරා. නිශාමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායක මගේ නම කියපින්ද මට උත්තරයක් දෙන්න අවස්ථාවක් දෙන්න ඕනා.
කියන්න එක්ක නෑ
මගේ නම කිව්ව නිසා උත්තරයක් දෙන්න වෙලාවක් දෙන්න.
ඔව් නෑ,
ඔයගේ මගේ නම කිව්වනේ.
You speak කතාකන්.
නෑ මහින්ද, නෑ කරුණාකරලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය
ගරු කතානායකතුමනි, මේක මහින්ද රාජපක්ෂ මහත්තයෙන් ආගන්න කියන්නකෝ.
නිශාන්ත මහත්තයා,
දැන් මේ මෙයා කිව්වා අයවැයේ මේව තිබ්බ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මේව ටික තිබ්බයි කියලා. ඉතින් මෙන්න තේරෙනවා බුද්ධිය ධර්ම හැවලා තියෙන පාර්ලිමේන්තුවේ තියෙන මිනිස්සු. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැයේ සහනාධාර නැහැ කිව්වා.
නිශාන්ත මහත්තයා විනාඩියක් දෙන්න. ඔව් නිශාන්ත මහත්තයා,
මේකේ නියෝජ්‍ය කතානායකතුමනි, මම මන්ත්‍රීවරයෙක් හැටර මට අයිතියක් තියෙනවා මගේ නම කියප වෙලාවකදී ඒකට උත්තරයක් දෙන්න.
උත්තරයක් දෙන්නේ නැහැ නේද
මුතුමා? උත්තරයක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි, මම වයඹ පළාතේ හිටපු සත්ත්ව නිෂ්පාදන ඇමතිවරයා. ලංකාවේ කිරි නිෂ්පාදනයට දායකත්වයේ දෙද්දී දෙවනි ස්ථානය ගත්තේ වයඹ පළාත. ඒ නිසා මම මේකේ කිව්වේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න කියලා සත්තු ගෙන්නනවයි කියලා කිව්වා. හැබැයි ගිය අවුරුද්දේ
හරි ඕකේ
කිරි හරකෙක් ගෙන්නුවේ නැහැ.
හොඳයි, ක්ලැරිෆිකේෂන්.
ඒ විතරක් නෙමෙයි පිට රටෙන් ගේන.
හොඳයි, පෑදෙලි ගරු
කතානායකතුමනි, සත්‍යයේ ධර්ම බුද්ධියේ විමසුමට මේ අයවැයේ සත්ව නිෂ්පාදනය ගැන කිසි දෙයක් නැහැ කිව්වා. තමන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා අගය කරා. මෙන්න මෙච්චරයි, මෙන්න බුද්ධියේ ධර්ම. මේකට තමයි කියන්නේ ඒකාබද්ධ හාවාකල්ලිය කියලා. මේකේ අලුත්ම නම තමයි ඒකාබද්ධ හාවාකල්ලිය. ඉතින් එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සහනාධාර නැහැ කිව්වා. විශ්‍රාම වැටුව බිලියන 14යි. ආබාධිත රණවිරුවන්ට බිලියන 10ක් වැඩි කරලා තියෙනවා. සමෘද්ධි සහනාධාරයේ බිලියන 44යි. 2014 තිබේ බිලියන 15යි. පෝර සහනාධාරයේ බිලියන 34යි. නිදහස් සෞඛ්‍යයේ බිලියන 40යි. සහනාධාර දිනුපුරේතු ආණ්ඩුවක් කියනවා. නොදකින් විතරක් මෙහෙම කතා කරනවා. මේ නී අධ්‍යාපනය ගැන කතා කරන්න හදනවා. CWW කන්නංගර කාගේද? මේක්සත් ජාතික පක්ෂයේ. මේ රටේ පොත්පත් ටික දීලා, නිල ඇඳුම දීලා, කිරියක බනිස්සක දුන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුවට අයිතිකාරකම් කියන මේ පක්ෂෙන්. මේ විතරක් නෙමෙයි, එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ ඉඳන් ගත්තම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පෙළ පොත් ටික දුන්නා, ප්‍රේමදාස මහත්තයා දුන්නා, ලලිත ක්‍රමදුලි මහත්තයා මහපොළ ටික දුන්නා, ජේ.ආර්. ජයවර්ධන මහත්තයා රුහුණ විශ්වවිද්‍යාලය හැදුවා, විවෘත විශ්වවිද්‍යාලය හැදුවා, ප්‍රේමදාස මහත්තයා සබරගම විශ්වවිද්‍යාලය හැදුවා, යාපනය විශ්වවිද්‍යාලය හැදුවා, රජරට විශ්වවිද්‍යාලය හැදුවා, නැගෙනහිර විශ්වවිද්‍යාලය හැදුවා. අද මොකද්ද නූතන ලෝකේ? ටැබ් එක දෙනවා කිව්වම අමාරුයි. ඒක ටැබ් එක හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට තේරුණා. එතකොට කතා කරන්නේ නැහැ. හැබැයි සමහරට අපේ ඇමතුරුන්ට මේක තාම තේරෙන්නේ නැහැ. නමුත් මම මේක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් විශ්ව ලෝකයට පිවිසෙන්න නම් අද ඉන්ටරැක්ටිව් ලර්නින් තියෙන්නේ. වචනයක් පෙළ පොතෙන් නෙමෙයි, අවශ්‍ය වචන නෙමෙයි, තමන්ට හොයාගෙන ගිහිල්ලා යන්න පුළුවන්. මේ නිකන් දෙන්නේ ටැබ් එකක් නෙමෙයි, මේක කීපැඩ් එකක් එක්ක. දැන් කවුද එක්කෙනෙක් මං අහගෙන ඉඳිය ප්‍රසන්න රණවීර කියනවා මේකට චිප් නැහැලු, වයිෆයි නැහැලු, වයිෆයි කොහෙන්ද දාන්නේ කියලා. නෝ මේවා දන්නේ නැති තරම. මං හිතනවා අපේ කමිටි ස්ටේජ් එක අනුවදී ඒවට සම්පූර්ණ උත්තර ලබා දෙන්නම් කියලා මං විස්තර ලබා දෙනවා. වයිෆයි කියන කිව්වා, ඒකෙත් සම්පූර්ණ වාර්තාවක් දෙන්නම්. දැන් වෙනකොට ලංකාවේ 405ක් ස්ථානවල තියෙනවා සම්පූර්ණ සක්‍රීයව වැඩ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2500න් 4 දෙනෙක්ට කන්න පුළුවන් කිව්ව ආර්ථිකය තියෙන ආර්ථික චක්‍රවර්තිලාන් ඉන්නේ. වයිමැක්ස් විමලේ ඉන්නවා දැන්. අලුත්ම නම වයිමැක්ස් විමලේ. දැන් එතුමා කියනවා, එතුමාගේ මේ බාන මේ ආණ්ඩුවේ තියෙන වෙනස. අපේ ඇමතිවරයෙක්ට පහුගිය කාලේ වාහනයක තරුණයෙක් හැප්පිච්ච වෙලාවේ මේ හාවා කල්ලිය විසින් මොනතරම් මඩ ගැහුවද? නමුත් එතුමාට පොඩි ප්‍රශ්නයක් වුණා ගෙදරදී. අපි ඒක ජරා විදිහට පාවිච්චි කරාද? දේශපාලනේ මඩ ගැහුවද? අපි දේශපාලනේ මඩ ගහන්නේ වගේ පහත් වත්තට ගියාද? අපි ඒ වගේ පහත් කැත දේශපාලනය කරන්නේ නැහැ. නමුත් මේක අපිට වුණා නම් අපේ නිවසේ වෙන වගේ දෙයක් වුණා නම් මේ හාවා කල්ලිය දා අපිව පතුරු ගහනවා. අද අපිව විනාශ කරනවා. පාර බහලන්න බැරි තත්ත්වකට දානවා. නමුත් ඒකයි මේ ආණ්ඩුවේ තියෙන වෙනස. ජනාධිපතිතුමා තමන්ගේ වෙබ්සයිට් එක හැක් කරපු දරුවව වෙයගෙන ආවා. එගනල්ලා ඒ දරුවව පිළිගත්තා. ඒකයි මේ රටේ වෙනස. මේ වෙනස බලාගෙන ඉන්න බෑ. මේ අයවැයක් ගැනත් මේක තියෙන්නේ අර මිනිසුන්ගේ කඳුල කට ගැස්මට ගන්න හදනවා. මේ අපිට අමතකද JVP ගෙන් මේ Y-Max වීල් එනකොට ආවේ බයිසිකලේ. දැන් කොහොමද යන්නේ? දැන් මොකද්ද තියෙන්නේ? ඒකට ඒ කියන කට ගැස්මද අපි පිළිගන්න ඕනේ. ඒකද මේවා දැන් මේ රටේ තියෙන ප්‍රශ්න? මේ මිනිසු කියන ප්‍රශ්න මේ රටේ මිනිසු පිළිගන්නවද? රටේ මිනිසුන්ට ප්‍රශ්න නැත්තේ නැහැ. මේ අයවැය ඇත්ත වශයෙන්ම හෙට වෙනුවෙන් ගත්ත හරි තීරණයක්. මේක හෙට වෙනුවෙන් ගත්ත හරි තීරණයක් ගත්ත අයවැයක්. මේක තියෙන දුරබල්ලා ගත්තේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙනම එකක් සතුටු වෙනවා. එතුමාට මේක තේරුණා. එතුමා ආයෝජනය කර හම්බන්තොට. එතුමා ආයෝජනය කරේ මිනිසු කොමිස් කාක් වෙවිලා එතුමාට රැවට්ටුව නිසා. සර් හදන්න කිව්වා වරාය. සර් හදන්න කිව්වා එයාපෝට් එක ආයෝජකය නැතුව හැදුවා. නමුත් අපි ඒක නෙමෙයි කරේ. උතුරට එවැගේම ඌවට නැගෙනහිරට ඉස්සල්ලාම ආයෝජකයොන්ව ගේන්න ටැක්ස් හොලිඩේස් දෙන්න ඕනට ටික ලෑස්ති කරා. ගේන්න මිලියන 5ක් ගේනවනම් සේවකයෝ 500ක් දෙනවනම් ඔන්න ඔබතුමාලට මෙච්චර නිදහස්. එතකොට ආයෝජක වෙනවා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදාගන්න ඕන. මේගොල්ලන් කරේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදුවා. අර ඉන්න කොමිස්කා කොටික රවට්ටුවා. අර ටික හදාගත්තා. ආයෝජකේ ආවේ නැහැ. ආයෝජකගේ අපිට ඩිමාන්ඩ් කරන්න ගත්තා. දැන් ඒ පහුත් අපි කරගහන්න වෙලාතියි. ඒ නිසා තමයි දැන් අපිට මේ ආර්ථිකයේ ප්‍රශ්න තියෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි, හැබැයි ඒක අගය කරා හිටපු ජනාධිපතිවරයා. එතුමා ඒක අගය කරා. මේ හාවා කල්ලියට ඔබ පේන්නේ නැහැ. එතුමල්ල මොකක් හෝ අපි විවේචනය කරන්න තමයි එතුමල්ලට උවමනාව තියෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි, මම ඔබතුමාලට මේ මහා ලොකු චක්‍රවර්ති කෙනෙක් ඉන්න බැදුම්කර සම්බන්ධයෙන්. මහා බැදුම්කර ආචාර්ය මහාචාර්ය උපාධියක් කරන් ඉන්නේ. එතුමාතරම් බැඳුම්කර අපි මේ බැඳුම්කරේ හොරකමක් තියෙනවා නම් අපි සියලුම මන්ත්‍රීවරු එක තැනක ඉන්නවා. හොරකමට අපි විරුද්ධයි. කවුරු හොරාද, මෙහෙන් හොරාද, එහෙන් හොරාද, හොරකමට අපි විරුද්ධයි අපි සියලු දෙනා.
කාලය අවසන් වෙනවා.
හැබැයි අවසන් කරනවා. හැබැයි මම එකක් මතක තියාගන්න. 2013 මැයි 30 වෙනිදා, 2013 ජූනි 13 වෙනිදා, 2013 ජූලි 30 වෙනිදා මේ අධික වශයෙන් පොලිය 12.5% එදත් දුන්නා. ඒව ගැන එකක්වත් කතා කරේ නැහැ මේ මහා චක්‍රවර්ති බැඳුම්කර චක්‍රවර්ති විසින්. එතසම මම ඉල්ලීමක් කරනවා.
මේ ඉවරයි.
මේ චක්‍රවර්තිලාට බැඳුම්කර කටගැස්මට ගන්න එපා. මේ බැඳුම්කරේ කටගැස්මට ගන්න එපා කියන ඉල්ලීම කරනවා. මේ බැඳුම්කරේ කටගැස්මට ගන්නේ දේශපාලන වාසි ලබා ගන්න විතරයි. සාවසාන වශයෙන් මම දන්නවා ඔබතුමාට කතා අනාගතතුමා ඇතුළට එන්න ඕන නිසා යන්න වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මේක ඉතාමත්ම දුර දැකලා ඉතාමත්ම ඥානාන්විත ලෙස මොන අඩුපාඩුවක් ගැන මේගොල්ලන් කියන්න ගත්තත් මේ ඊරිසියාවට මේ ක්‍රෝධයට මේ වෛරයට මම ඩිලාන් පෙරේරා ඇමතිතුමාලා අපි අතර දැවැන්ත ප්‍රශ්න තිබුණා. දේශපාලන වශයෙන් මර ඩිලාන් පෙරේරා මහත්තයා කතා කරනකොට අප්පුඩියක් ගහන්න ලැජ්ජයි සමහරවිට. ඒත් අපි අප්පුඩියක් ගහන්නේ අපි එකට එකතු වෙලා ඉන්න රට හදන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ වෛරය ක්‍රෝධය අතහැරලා රට හදන දැනට එකතු වෙන්න.
කෙරේත වෙන්න. Thank you. Okay. Order please.
අන්නවට කෙරේත ගමට පෙරේත වෙන්න එපා කියන ඉල්ලීම කරමින් මේ අයවැයට සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමින් මන්නේ හඬනවා. බොහොම ස්තුතියි.
අනුබල රවි කරුණානායක මේ අවස්ථාවේ ගරු කතානායකතුමා මුලසුන ගන්න.
ගරු රවි කරුණානායක මැතිතුමා,
කතානායකතුමනි, මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම මේ ආයවැය ආරම්භ කරලා දැනට මන්ත්‍රීවරු 131 දෙනෙක් කතා කරපු ඒ අදහස් මම අගය කරනවා. මේක පක්ෂපාතීව යම් අය විවේචනශීලීව යම් සංවර්ධනාත්මක විවේචනය කළා තියෙනවා. මොනවා වුණත් කමනේ, කොයි ආකාරයෙන්වත් මේ ආයවැයත් සමග ඒක අබද්ධ වෙලා අදහස් යොමු කරා. නමුත් මේක තුළින් මූලධර්ම වශයෙන් මං හිතන්නේ යම් කරුණු වැරදියට අවබෝධ කරගෙන හෝ ඕනේ කමින් වරද්දව කටයුතු කරගෙන ප්‍රකාශ කළා තියෙනවා. මං හිතුවා මගේ යුතුයකමක් ඒ සියලු දේම නිවැරදි කරන්න. නමුත් සීමිත කාලම් වෙලාවක් තිබෙන නිසා මම මේක පුළුවන් තරම් ඉක්මනට ඒක ලබා දෙන්න. කරු කතානායකතුමනි, දින කිහිපයක් පුරා පැවති අයවැය දෙවන වර කියවීම විවාදයේ ගරු අමාත්‍යවරුන් සහ ගරු මන්ත්‍රීවරුන් විසින් පළ කරලද මේ අදහස් ඔක්කොම එකට අරන් මේ අදහස් අපි යොමු කළ තියෙනවා. රජයේ බදු පිළිබඳ යෝජනා කරන ලද සංශෝධන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමටද කැමැත්තෙමි. ඒ අනුව රත්තරන් වටිනා ලෝහ දියමන්ති හා වටිනා ඛනිජ ආනයන කිරීමේදී වැට් බදු අදාළ නොවේ. එහෙත් රත්තරන් හා වටිනා ලෝහ සඳහා පමණක් ආනයනයේදී ආර්ථික සේවා ගාස්තුව රේගුවේදී අය කිරීමට කටයුතු කෙරේ. එසේම ආභරණ ආනයනය වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කරන අතර දේශීයව නිෂ්පාදනය කරනු ලබන ආභරණ සඳහා අදාළ වැට් බදු නිදහස තවදුරටත් ක්‍රියාත්මක කරන අතර ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කෙරේ. මේට අමතරව රන් භාණ්ඩ අලවි සැල් සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් හඳුන්වා දෙනු ලබන අතර එය වාර්ෂික පිරිවැටුම මත පදනම් වේ. මිලියන් 250ට වැඩිය මිලියන් 2යි බලපත්‍ර ගාස්තුව, මිලියන් 100ත් 200ත් අතර මිලියන් 1යි 100ට අඩු ලක්ෂ 5යි. දේශීයට අගේ එකතු කළ නිෂ්පාදනය අපනයනය දිරිගැන්වීම සඳහා දැනට පොල්ගෙඩි මත අපනයනයේදී අය කරන සෙස් බද්ද ගෙඩියකට රුපියල් 7 සිට 12 දක්වා රුපියල් 5කින් ඉහළ නැන්වීමට යෝජනා කෙරේ. රෙදි ආනයනයේදී 102.5% සහන අනුපාතයට වරායහල් ගුවන් තොටුපළේ සංවර්ධන බදු අය කෙරේ. මීට අමතරව රෙදි ආනයනයේ මත ආර්ථික සේවා ගාස්තු රේගුවේදී අය කිරීමට කටයුතු කෙරේ. මේක දේශීය නිෂ්පාදනය ආරක්ෂා කිරීමටයි ඒගොල්ලන්ගේ ඉල්ලීමක් පරිදි අපි මේක නිවැරදි කළ තියෙනවා. නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය සඳහා යොදා ගැනීමට ඉලෙක්ට්‍රික් බස් රථ 1000ක් ආනයනය කිරීම සඳහා සහනදායි නයක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඒක මගේ අතපසු වීමක් ඒ අයවැය කතා කරන අවස්ථාවේදී නිවැරදි කිරීම මගේ යුතුකමක් ලෙස මං සැලකුවා. පොදු ප්‍රවාහනය සඳහා ට්‍රැවල් කාඩ් පත හඳුන්වා දීම 2017 අප්‍රේල් මාසයේ පළවෙනි දින සිට ක්‍රියාත්මක වේ. මීට අමතරව වසර 5ක් පාවිච්චි කළපු බස් රථයක් ඉවත් කිරීමේදී එහි විශේෂ වටිනාකම මත ආදායම් බදු නිදහස් කෙරේ. ගරු කතානායකතුමනි, 114ක බදු ආදායම් බදු අනුපාතය වක්‍ර අපනයන කරුවන් සඳහා අදාළ කෙරෙන අතර විදේශ ව්‍යාපාර මුදලින් ගෙවීම ලැබීමට පිටරට කරනු ලබන IT, BPO, LBO සේවා සඳහා ආදායම් බදු නිදහස් කෙරේ. 2017-18 වර්ෂය තුළ ලයිස්තුගත කරන සමාගම් සඳහා එම සමාගම් ලයිස්තුගත කිරීමට ආසන්නතම පූර්ව වර්ෂ 3ක් මුළු ආදායම් බද්දෙන් 25% දීමනාව හිමිවන්නේ ලයිස්තුගත කරන කොටස් වලින් 25%ක් හෝ වැඩි ප්‍රමාණයක් ප්‍රධාන කොටස් හිමිකරුවන් නොවන සෙසු මහජනතාවට නිකුත් කරන ඇත්තනම් පමණි. 10%කට වැඩි ප්‍රමාණයකට කර ඇති විට හිමිවන ප්‍රධාන ආසන්නතම පූර්ව වසර 3ක මුළු ආදායම් බද්දෙන් 10%කි. හඬ කවන ලද විදේශීය ටෙලි නාට්‍ය පවතින බද්ද ඉහළ නැන්වීම ලැබෙන ආදායම දේශීය චිත්‍රපට කර්මාන්තය මෙන්ම ටෙලි නාට්‍ය අංශයට උන්නතිය සඳහා යෙදවේවි. මේක එක කොටසක් කියලා තිබේ. ඒක නිවැරදි කිරීමක් එකතු කිරීමක් තිබෙන්නේ. ඒකක බාර අරමුදල පුද්ගලයන් අතර දිරිමත් කිරීම, ඒ කියන්නේ යුනිට් ප්‍රස් දිරිමත් කිරීමට සඳහා විදේශ බදු සහන ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරේ. කුරියට ගත් භාණ්ඩ ප්‍රවාහනය නෞකාවක් යොදාගෙන භාණ්ඩ ආනයන කිරීමේදී අයවන නැව් කුඩි වියදම නැවත තෙක් නොමිලේ ගාස්තුව අගයෙන් 15%ක් සහන අනුපාත රේගු කාර්ය සඳහා තක්සේරු වන්නේ ශ්‍රී ලංකා දජේ යටතේ යාත්‍රා කෙරෙන නැව් සඳහා පමණි. ගරු කතානායකතුමනි, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත. ඇති අතර එම ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරනු ලැබේ. 2016 අයවැය යෝජනා ලෙස එළවලු සහ පළතුරු ගබඩා කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන ඔන් PPP බේසිස් සීතගර ඉදිකිරීමට මා විසින් යෝජනා කරනු ලැබී, එමගින් වෙළඳපොළ මිල ස්ථිරකරණය සඳහා පසු අස්වනු හානිය අවම කිරීමේ අපේක්ෂා කරන ලදී. ඒ අනුව එළවලු සහ පළතුරු ගබඩා කිරීම සඳහා දඹුල්ලේ සහ කැප්පිටිපොළ යන ප්‍රදේශවල නියාමන ව්‍යාපෘති ලෙස ශීතාගාර දෙකක් ඉදි කිරීම ආරම්භ කර ඇත. මෙම යෝජනාව තවදුරටත් පුළුල් කරමින් එළවලු පළතුරු අරතාපල් සහ ලොකු දුවණු ගබඩා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන තවත් ශීතාගාර තුනක් පබුත්වේගම ඇඹිලිපිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල ඉදි කිරීමට අවශ්‍ය පහසුකම් සලසුන් ලැබේ. පළාත් පාලන ආයතන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපීමටද අපේක්ෂා කරමි. කරු කතානායකතුමනි, පෞදින යාත්‍රා හිමියන් රටේ මත්ස්‍ය නිෂ්පාදනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර මත්ස්‍ය නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීම සඳහා ඉහළ පවතින මේ ක්ෂේත්‍රය තුළ ආයෝජන දිරිමත් කිරීම තුළින් රටේ මත්ස්‍ය නිෂ්පාදන කෙටි කාලීන ඉහළ නැන්විය හැකිය. එසේම වුවද බහුදින යාත්‍රා අලුතෙන් මිලදී ගැනීමට හා පවතින යාත්‍රා නවීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම බහුදින යාත්‍රා හිමියන්ට අසීරු කරුණක් වී ඇත. ඒ අනුව ඔවුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාලීමට සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරනු ඇත. මේක ඇත්ත වශයෙන්ම රූපවාහිනී සජීවී විකාශන තුළ දිලීප කියන තරුණ ව්‍යවසායකයෙක් අපට මාතරින් ඒ කරපු ඉල්ලීම පරිදි අපේ මේ ඉල්ලීමට අපි අහුම්කන් දීලා එකතු කළ තියෙනවා. එසේම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා යෝජිත නව ණය යෝජනා ක්‍රමය සහ දැනට ශ්‍රී ලංකාව සහ මහ බැංකුව අතර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සුළු සහ මධ්‍යම පරිමාණ ණය සහ සුරකුම් යෝජනා ක්‍රම මුදල් අමාත්‍යාංශ යටතේ ඒකාබද්ධ කොට ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරනවා වෙනම චක්‍රලේඛනයක්. කොයි ආකාරයෙන්ද ඒ සහනාධාර ණය පොඩි අනුපාතය අනුව පොඩි ණය දෙන ආකාරය සඳහා අපි ඒක දැනුවත් කරනවා. මොකද ඒ චක්‍රලේඛනය අපි ඒක දැන් මේක අවසරය අරන් ඊට පස්සේ අපි ඒක ඉදිරිපත් කරන්න. මොකද ඒක ක්‍රම 8ක් තියෙනවා. අපි තව දෙකක් එකතු කරනවා ඒ සම්බන්ධයෙන් සියලු අදහස් අරගෙන මේ පාර්ලිමේන්තුවේ කතා කරපුවත් එක්ක. පාර්ලිමේන්තුවේ මම යෝජනා කරන ලහ බැංකුවේ යටතේක වෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පති මහතා අදහස් දක්වමින් අප රජය විසින් පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් අනුමත ඇස්තමේන්තුවල ප්‍රතිපාදන ඉහළ දැමීමක් සිදු කරන බව සඳහන් කළද 2016 වසර සඳහා පාර්ලිමේන්තුව මගින් අනුමත කරන ලද ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන වෙනත් අමාත්‍යාංශ සහ ආයතන වෙත ලබා දීමේදී විසර්ජන පනත 6.1 වගන්තියේ විධිවිධාන පරිදි එසේ ලබා දීමෙන් මාස දෙකක් ඇතුළත ඒවා පිළිබඳ විස්තර පාර්ලිමේන්තුවේ දැනුවත් කළ යුතුය. එබැවින් එම නීතිය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා එසේ ලබා දුන් ප්‍රතිපාදන ලයිස්තුවත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතර එය අතිරේක ප්‍රතිපාදන වශයෙන් පාර්ලිමේන්තුවේ නැවත අනුමත කර ගැනීමක් නොවන බව දැන්වීමට කැමැත්තෙමි. Honorable Speaker, the proposal should be considered in terms of the work arrangements permitted by laws such as security, janitorial, canteens and transportation activities. My aim is to put an end to exploitative practices and not to curb flexibility that business requires. Also, I like to mention a correction on the areas of sugar refinery which will be added on to Vavuniya, and this was omitted by omission from my end. Also, the correction that needs to take place is in page 96 on the areas of plantation which had restricted the housing development to Badulla and Ratnapura, which will be expanded to Monragala, Kegol, Kandy, Matale, Nuredia, Kalutara and Gol. So in all plantation areas. So those are the rectifications that have been done. Samanin api me avasthavedi අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ මුදල් ඇමතිවරයෙක් රටට ආදායම උපයන ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි මුදල් අච්චු ගැසීම. ඒක තමයි අවම වශයෙන් අපි කරන්නේ. ඊට පස්සේ අපි යම් ආයතන විකිණීම තුළින් මුදල් ලැබීම. ඒ දෙවැනි ක්‍රමය. ඊට පස්සේ තුන්වැනි එක තමයි පිටරටට ආයෝජනය මේ රටට ගෙන්න ගැනීම. ඒක තමයි අපි පුළුවන් තරම් මේ අවස්ථාවේදී ණය නොවේ ආයෝජන කළා ඒක තුළින් කටයුතු කිරීම. හතරවෙනි එක තමයි අපි මේ සම්බන්ධයෙන් ණය ගැනීම. ඒක නොඑක් උපක්‍රම පාවිච්චි කරනවා ඒ සම්බන්ධයෙන් අන්තිමට තමයි වැඩියෙන්ම පාවිච්චි කරන එක තමයි බදු සහ ලෙවිස් එකතු කිරීම. ඉතින් මේක තුළින් මේ ගමන පරිණිවතාවට ලක්ෂයට අඩුවෙන් උපයන පුද්ගලයෙක්ට ඍජුව වක්‍රශීලීව අපි කිසිම වැඩි කිරීමක් ඇති වෙන්නේ නැහැ කියන එක අපි පෙන්වලා දීලා තිබ්බා. ඉතින් මම අගය කරනවා කතා කරපු මන්ත්‍රීවරු සියලු දෙනාම අපි මෙතන පාර්ලිමේන්තේ හැම මොහොතෙම සිටියේ නැති වුණාට ඒ හැම කතාවක්ම ඇහුම්කන් දීලා ඒකේ සාර්වත්භාවය අපි පාවිච්චි කරගෙන ඒකෙන් තුලින් අපි මේ අදහස් ඉදිරිපත් කිරීම තමයි මේ අවස්ථාව කළා තියෙන්නේ. මං සතුටු වෙනවා උඟ කාලයකට පස්සේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කතා කරලා තිබ්බා. මම කනගාටුයි මං ඒ අවස්ථාවේ හිටියේ නැති එක. නමුත් එතුමා මතක් කරලා තියෙනවා වරාය සුදිවලියෙක් වශයෙන් හම්බන්තොට මේ ගැන ප්‍රකාශ කරලා තිබෙනවා කියන එක. අපි මතක් කරන්න අවශ්‍යයි මේ හම්බන්තොට සංකල්පය ඇති වුණේ 2001 රනිල් වික්‍රමසිංහ රටේ අගමැති ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරන අවස්ථාවේ මේක ඩීප් සී බංකර් ඉම්පෝට් එකක්. නමුත් අපි පරාජයට වුණ පසුව මේක දේශපාලන පම්පෝරිය වශයෙන් මේක ඊට වැඩිය ලොකු වරායක් ඇති කරලා අදට ඒක සුදු අලියෙක් බවට පත් වෙලා තිබ්බා. දැන් මේක ඉදි කරන්න US ඩොලර් මිලියන 1500ක් ගියාට මේක නැවත තක්සේරු සහ මේක මේ valuation කරනකොට මේක තක්සේරු කරනකොට මේකේ වටිනාකම මිලියන 750ක් ලෙස යම් අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේක තුල ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. දැන් ඒකට හොඳම නිදර්ශන තමයි මේ මම උපුටා ගන්නවා සිලෝන් ටුඩේ පත්තරේ හම්බන්තොට port earnings exceed 15 billion in year 2014. මේ කියන්නේ නාමල් රාජපක්ෂ මේක ප්‍රකාශ කරලා තියෙන්නේ 2014 ජූලි මාසේ 28 වෙනිදා. හම්බන්තොට port earnings to exceed 15 billion by year 2014. ඒක හාත්පසින් වෙනස් එකක් වෙලා තියෙන්නේ. අප මේ සම්බන්ධයෙන් වියදම් කළා තියෙනවා බිලියන් කෝටි 1,14,421ක් ඒකෙන් 2008 ඉඳන් 2012ට අලාභය මිලියන 1,200යි. මොකද ඒ ප්‍රාග්ධන ණය ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. 2013 අලාභය බිලියන 6,052යි. 2014 මේ ආදායම බිලියන 15ක් කියලා කියනකොට ඒ කියන්නේ මිලියන 15,000ක් කියලා කියනකොට මේකේ අලාභය මිලියන 18,417යි. 2015 මිලියන 37,200යි. මෙන්න මේ වගේ තමයි අපට ණය බලතාවයක උගුලකට අපි තල්ලු කරලා තිබෙන්නේ. ඒ ණය වාර්කෙත් එක්ක අන්තිමට වැඩි වෙන්නේ ණය වාර්කේ පටන් ගත්ත 2013 වර්ෂයේ සිට. ඉතින් මෙහෙම තමයි අපේ බන්දුල ගුණවර්ධන හැමදාම කතා කරලා මේ නොමග යන ප්‍රකාශ කරනවා. ඉතින් 2500ට කවන්න හදපු මේ මගේ මිත්‍ර මන්ත්‍රීවරයා සහ රවි කරුණායක කියන නම අමතක කරලා කරුණානායකම් කියන එකට දාලා මිනිත්තු 5න් එක නිවැරදි කරන මන්ත්‍රීවරයෙක්ට මේවා අමතක වෙන එක ප්‍රශ්නයක් නොවේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. නමුත් ඒ කරන ගමනම මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති එක දෙයක් තමයි මේ ණය 2015 අරන් තියෙන ණය සාපේක්ෂව වැඩි වෙලා තියෙන්නේ මොකටවත් නෙමෙයි 2011 12 13 ගත්ත ණය වලට වාර්කිය ගෙවන්න පටන් ගන්න තියෙන්නේ 2015. ඉතින් ඒකේ හොඳම උදාහරණය තමයි 2015 අපේ ආදායම වැඩි වුණා බිලියන 260කින්. අපේ ඒ වගේම අපේ වියදම වැඩි වෙනවා බිලියන් 255කින්. ඉතින් ඒක තමයි මේ දෙන්නේ. ඔබතුමාලා ඔහෙන් එහෙන් මෙහෙන් අරන් මේ නොමැග යන ප්‍රකාශ කරලා අපි මේ දැන් ඔප්පු සහගතව අපි කියනවා මොනවද වෙන්නේ කියලා. ආදායම වැඩි වෙන බිලියන් 260කින්, වියදම වැඩි වෙන බිලියන් 255කින් අන්න මූල්‍ය විනයක් ඇති කළ තියෙනවා. කිසිසේත්ම ණයක් 2015 ඇති වුණේ නැහැ ඒ සම්බන්ධයෙන්. එතකොට මොනවද වෙලා තියෙන්නේ? අපේ ණය වැඩි වෙලා තියෙනවා බිලියන් 200ක්. ඇයි? බිලියන් 1100ක් ණය කිසි ණයක් ගෙවන්න නැතුව තිබ්බ එක තමයි අපි එකෙන් බිලියන් 100ක් ගෙව්වා. ඊට පස්සේ ප්‍රාග්ධන ණයවල ෂේවීම ඇමොටයිසේෂන් වල බිලියන් 200ක් මේ අවුරුද්දට ආවා. ඒක තමයි වැඩි වෙලා තිබෙන්නේ. ඒක හොඳටම අපි හංගන්න දෙයක් නෑ. මේක අපේ අයවැය ප්‍රකාශයේ පිටු අංක 116 වගුව 7 තියෙනක තමයි අප මේ අවස්ථාවේ පෙන්වලා තියෙන්නේ. එතන අපි පෙන්වලා දීලා තියෙනවා මේවා දීලා පළිනි වතාවට මේ වගේ වගුත් දීලා වගුවක දීලා අපේ බන්දුල හැමතුමාට මේක වටහා ගන්න බැරි එක අපිට කනගාටුදායකයි. මේ ඔබේ උගන්නනේ දරුවන්ට මොන වගේ අනාගතයක් ඇති වේවයිද කියලා මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපි මේ සම්බන්ධයෙන් කතා කරනකොට රථ වාහන සම්බන්ධයෙන් මේ දඩේ සම්බන්ධයෙන් වැරදි මතයක් මාධ්‍ය තුලින් ඇති කරලා තිබ්බා. මේ 2500ක් අවම මේ දඩය කියලා කරුණා කළ අපි මෙවැනි දේවල් ඉතාමත් ඕනෙකමි නීතිය ක්‍රියාත්මක කරන්න තමයි අපි බැඳී සිටින්නේ. ඒකට අපි අහනවා රියදුරු බලපත්‍රයක් නොමැතිව මේක ධාවනය කරොත් ඒකට දැන් තියෙන්නේ රුපියල් 1000ක දඩයක්. මේක අපි 15000ක් කරා. මොකද ඒකේ තියෙන වැරද්ද? ඒ වගේම තමයි බැරි වෙලාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා ඒක තුලින් එලවලා ඒක රැල්ලුණොත් ඒකේ දඩය දැන් රුපියල් 1000යි මේකත් 15000 කරලා තිබෙනවා. ඒ වගේම තමයි අවුරුදු 18ට අඩුව ධාවනය කරලා කිසිම බලපත්‍රයක් නැතුව මේ ඇයට දැනට තියෙන දඩුවම රුපියල් 500යි මේකත් 15000 කරලා තිබෙනවා. ඉතින් මේවා ගෙවන්න ඕනේ නැත්නම් ඒ වගේ නීතිය කඩ කරන්න එපා. වෙනින් ඒව වැඩි කළා නැහැ. වැරදි අර්ථකථනයක් දීලා තියෙනවා 2500. මං හිතන්නේ අපේ මේ අවස්ථාවේදී නිවැරදි කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මම මේ ප්‍රකාශ කරේ. අනිත් ඒවා පොලිසිය ඉල්ලීම පරිදි අපි මේක ප්‍රසිද්ධ කරන්නම්. උසාවිය කොච්චර එකට දඩ ගහන්න පුළුවන් අවස්ථාව අපි එයාට බාර දෙනවා. මේක අර ස්පොට් ෆයින් එක වගේ ඇති කරන්න පුළුවන් ඒ දඩයක් තමයි මෙතන අපි හඳුන්වලා දීලා තිබෙන්නේ. ඉතින් ඒ වගේම මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි දැන් මේ ණය නෑ ගැන කතා කරන බන්දුළු ගුණවර්ධන මහින්ද රාජපක්ෂ 2013 මාර්තු මාසේ 19 වෙනිදා කියනවා එතුමා පිටරටින් එන අවස්ථාවේදී ණය ගන්න කන්න නොවේයි. ඉතින් එහෙනම් අපි අහනවා මේ අවස්ථාවේදී අපි aran තියෙන ණය ඒ කාපු රට ඒ ණය ටික ගෙවන්නයි කියන එක. එතුමා එදා කියනවා අපි ණය ගන්න කන්න නොවේයි කියලා. ඒ රට කෑවට පස්සේ ඒකේ ණය ටික පියවන්න තමයි අපි වැඩි ණය aran තියෙන කියන එක අපි වගකීමෙන් කියන්න කැමතියි. අප රටේ අපේ ධනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් මේ මූල්‍ය විනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගෙන තමයි අපට සහ මට තියෙන ලොකුම ශක්තිය. මොකෝ එසේ මෙසේ වියදම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. යම් ක්‍රමානුකූලව වැඩ කටයුතු කිරීම තමයි අප මේ අවස්ථාවේදී පෙන්වන්නේ. ඉතින් මේ වගේ නොඑක් දේවල් ඇති කරලා ඊට පස්සේ අප මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි මේ මහා බැංකුව ගැන නොඑක් වැරදි ප්‍රකාශ කළා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ මන්ත්‍රීතුමා දැන් කියනවා මහා බැංකුවේ අපි මේ පුද්ගලීකරණය කරන්න හදනවායි කියලා. මම අහනවා කොයි තැනද මොන ප්‍රකාශයද කොයි පිටුවේ කොයි පරිච්ඡේදද මේවා තියෙන්නේ කියලා. ඉතින් ඒක තුලින් මට කියන්න පුළුවන් වන්නේ needless to say Mr. Speaker It's a brand to the pain of the burden of debt stock inherited by this government, details of which I have given to this house in several occasions. It is at this stage the total debt runs into colossal sums in excess of 9.9 trillion. I have in the budget of 2017 given various dimensions of the mounting public debt to in this house. You can see that the burden of this debt will be felt at an alarming scale from 2018 onwards. Managing this colossal sum is no easy task. The country's debt management responsibilities are shared in main between Central Bank, General Treasury and the Department of External Resources. That arrangement was good when the total debt was a few billion rupees. Given the complexities and the scale of debt, task of managing it is in no doubt going to be challenging in the days to come. The debts needs to be closely monitored, controlled on a day-to-day basis. Therefore, government intends to undertake the management of debt based on new piece of legislation to be brought to this house in the first quarter next year. In that effort, we will look at the institutional arrangements, long-term debt program, settlement instruments, debt market development, etc. I would like to say that the Ministry of Finance currently is working on this. On the payment settlement, this is another distortion, and I was surprised beyond expectation when a couple of MPs were able to go to Central Bank. We, for 11 years, we basically tried to go, never was permitted. But on the first attempt of you all, 5 or 6 members were able to go to Central Bank and get certain clarifications. That's the sense of open democracy that we go on. I would like to invite the honourable members just to see the payment and settlement system, Act No. 28 of 2005, in particular section 43B, which I will read for your satisfaction. Establish, operate, organise, promote, participate or assist in the establishment, operation, organization, promotions, and regulate and supervise. One, any system of clearing settlement of payments and other arrangements for the making of exchange of payments in domestic or foreign currencies. Two, any system of clearing and settlement of securities and other arrangements for exchange of securities. 3, any system to facilitate the clearing and the settlement, including the other arrangement for making an exchange of payments for exchange of securities in any currency against other payments or securities in another currency. මට තේරෙන්නේ නැහැ කොයි ආකාරයෙන්ද මේ පුද්ගලීකරණය කරන්න හදනවා කියන එක. අද පුද්ගලීකරණය කරලා තිබෙන්නේ නිවාඩු කබ්ලා කාලේ මාස්ටර් කාඩ් එකට වීසා එකට අද ඕනතරම් නිදැල්ලේ කටයුතු කරන්න පුළුවන්. අපි මේක ඉක්ත කියන රජයට අයිති මේ සම්පූර්ණ 100%ක් බාණ්ඩාගාරට අයිති කම්පනියක් වශයෙන් අද ඩිජිටලයිස් අමාත්‍යාංශයේ හරින් ෆර්නැන්ඩෝ ඇමතුමා යටතේ තිබෙන එක ඒකේ ප්‍රතිපත්තිය කනුව කැබිනට් තීන්දුව කනුව සියලුම රජයේ දේවල් ඒ ඉක්තා එක තුලින් කරනවා ඉක්තා කියන්නේ පුද්ගලික කම්පනියක් නොවේ ඒක රජයේ 100%ක් අයිති මේ ඔබේ රට වගේම අපේ රටත් ඒ නිසා ඔබතුමාලා ඔච්චර ආදරෙන් දඟලන්න ඕනේ අපි ඊටත් වැඩිය රටට ආදරේ කියන එක අපි මේ අවසි මතක් කරන්න කැමතියි. ඉතින් මේ ව්‍යාජ මට්ටමට මහ බැංකුව පුද්ගලීකරණය කරනවා කියන එක මේක මේ අපි සජීවී විකාශන දෙන නිසා කතා නැගතුමනි මේ රංගපෑමක් ඇති කරේ. ඒක තුනේ හැමතැන පෙන්වන්න හදලා තියෙන මේ මහ බැංකුව තිබුණා හදනවා කියලා. ඔබතුමාලා කාලා දාලා තිබ්බ එක අන්තිම ජනවාරි මාසයේ 7 වෙනිදා මිලියන් 13,800ක් මහ බැංකුවෙන් හොරකම් කරපු ඒ කටයුතු තාම හොයාගෙන යන අවස්ථාවේදී මේ වගේ මහ බැංකු නැති කරපු අය තමයි ඊයේ ගිහිල්ලා මහ බැංකුවේ විවෘතභාවය තුලින් උත්තර සපයන්න පුළුවන් උනේ. ඒ නිසා මම කාරුණික කියන්නේ කරුණාකර මේ වගේ බොරු නොමග යන ප්‍රකාශ කරන්න නැතුව රට සම්වන්දන කරන්න එකතු වෙන්න කියන එක මම මේ අවශ්‍ය කාරුණික මතක් කරනවා. ඒ විතර නෙමෙයි අපි අහන්න අවශ්‍ය වන්නේ දැන් මේ උසාවියේ නවීකරණය සම්බන්ධයෙන් හුඟක් කටයුතු කරා. අපි මුදල් වෙන් කරා කියලා කිව්වා. අපිට මතක් කරන්න අවශ්‍ය වෙන සරත් සිල්ල මැතිතුමා මේ කියනවා මේ අවුරුදු 5කට ඉතර ඉස්සෙල්ලා MR won't be president if Supreme Court ruling was not given. ඉතින් මේ වගේ තියෙන නීතිය පද්ධතිය සම්පූර්ණ මුල්ලංඝනය කළා ඒක තුලින් රැකවරණය කරගෙන කටයුතු කරනකොට අපි මේව නවීකරණය යනකොට ඒ ගැන ප්‍රශ්න කරන්න හදනවා ඊට පස්සේ අපේ නාමල් රාජපක්ෂ මන්තුමා කියනවා අපි මේ පැය 48ක් යන්න ඉස්සෙල්ලා ගේනවලු වතුර බිල පාර්ලිමේන්තුවට ඒ වගේ ඉන්න කිසි දෙයක් අවශ්‍යතාව වෙන්නේ නැහැ අයවැය ඒවැය දේවල් තිබෙන්නේ නැහැ මේවා කරන්න තියෙන දේවල් අපේ ඇමතුමා මේ සම්බන්ධයෙන් අදහස් යොමු කරනවා ඒවා කිසිසේත්ම අයවැයට අඩංගු වෙලා නැති එක මෙතන පෙන්වන්න හදලා තියෙන්නේ. ඉතින් අපි එකක් කියලා තවත්යක් කරන පක්ෂයක් නොවේ. ඒ නිසා තමයි ඒක ජනාධිපති අගමැති සහ කැබිනට් මණ්ඩලය ඒ ගැන නිවැරදි තීන්දුවක් ලබා දුන්නා. එතකොට ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතුමාගේ අංක ගණිතය නොදන්නා බව ඔප්පු වෙලා තිබෙනවා. අපට පෙන්වන්න හදනවා අපි පාර්ලිමේන්තුවේ වෙන් කළ තියෙන මේ මුදල් ප්‍රමාණය මේ සම්බන්ධයෙන් මදි ඌනතාවයක් තියෙනවා කියලා. මේක තියෙන එතුමගේ කතාවේ දවස් 3කට ඉස්සෙල්ලා කරපු එකේ කියනවා මිලියන් 300කින් කොහොමද අපි 15,000කට ණය දෙන්නේ කියලා. එතුමා මෙතන හිටියනම් කියන්න පුළුවන් කැල්කියුලේටර් ගන්න නැත්නම් හිතෙන් ඇති කරන්න පුළුවන් 15,000 වැඩි කරොත් 108කින් ඒ ලැබෙන ප්‍රමාණයට 10,000ක පොලිය ආරං ඒක බෙදුවත් 4කින් අවුරුදු 4ක් යනවා ඒ ලක්ෂ 8ේ තියෙන ඒ විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලාව එතකොට අවුරුද්දකට මාස 300ක ඒ තියෙන පොලි ප්‍රමාණය තමයි අපි මේ අයවැයට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අනිත් එක බැංකු ණයක් තුලින් ඇති කරනකොට ඒ බර උසුලන්න අවශ්‍ය නැහැ ආණ්ඩුව තුලින්. ඉතින් මේ වගේ නිර්මාණශීලී වැඩ පිළිවෙල වලට අපි ආණ්ඩුවක් තුලින් කටයුතු කරනකොට මේ වගේ නර්සරි ළමයෙක්වත් මීට වැඩිය හොඳට මේක අර්ථකථනය කරන්න පුළුවන් අවස්ථාවක මන් දන්නේ මොනවද මේ වගේ නොමග යන ප්‍රකාශ කරන්න හදන්නේ. ඒ නිසා බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ ගැනත් කියන්නම අවශ්‍යයිනේ. මේ සම්බන්ධයෙන් අපි එකතු කරලා තියෙනවා ෆයිනන්ෂල් ට්‍රාන්සැක්ෂන් ඇක්ට් එකක්. මේ ට්‍රාන්සැක්ෂන් ෆී එකක්. ඒක තුලින් අපි රුපියල් 5ක් ඒකෙන් රුපියල් 10,000ක රුපියල් 5ක බද්දක් දාලා තියෙන්නේ මේක බැංකු වලට විතරයි. මේක පාරිභෝගිකයට යන්නේ නැතිවන විදියකට තමයි අපි බැංකුවත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේක ෆිනෑන්ස් කම්පනීස්, ලීසින් කම්පනීස්, මොබිටෙල් මේ කියන්නේ ඩයලොග් මේ සියලුම මුදල් ගනුදෙනු කරන තැන්වල ඒ තියෙන ආදායමක් අපි උපයන්නේ ඒ කම්පනි තුලින් මිසක් ඒක කිසිසේත්ම පාරිභෝගිකයට ඒක පරිවර්තන කරන්න බැරි ලෙස තමයි අප කටයුතු කරන්නේ. ඒ නිසා මේ විජේවෝදන කියන මිනිස්සේ හිටපු මේ ඩෙපියුටි ගවර්නර් මෙයා නොඑක් ප්‍රකාශ කරනවා. මට තියෙන දුක තමයි එතුමා මහ බැංකුවේ ඉන්නකොට නොකරපු දේවල් අද එළියට ගිහිලා පත්තරෙන් එළියට කරනවා. ඇයි මේක කරන්නේ නැත්තේ ඒ කරන්නේ නැත්තේ කියලා. මම සභාගත කරන්න යන පාර්ලිමේන්තුවේ එතුමා ඒ කාලේ කරපු ලියුම් මෙන්න මේක කරන්න එපයි කියලා අද ඇවිල්ලා පත්තරෙන් කියන මේක කරන්න කියලා. ඒ ඒ හිටපු ඒ ඉන්නකොට ඉන්නකොට හරියට කටයුතු කරනවා. නමුත් ඒ එළියට ගියාට පස්සේ විපක්ෂ වැරදි තීන්දුව අනුව කටයුතු කරන්න කියලා අනා ගන්නවා. ඒක තමයි. එතුමා ඉන්න කාලේ හරියට කරා. අගමැතිතුමාගේ කාලේ කටයුතු කරනකොට විජේවර්ධන මැතිතුමා හරියට කටයුතු කරා. එළියට ආවට පස්සේ බන්දුල ගුණවත් දැක්ක හැටියම විකෘති වෙනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට කළු සුදු වෙනවා, සුදු කළු වෙනවා. ඉතින් මේ වගේ මම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කරන්නම්. එතුමා කළා තියෙන ලියුම් පහක් කරන්න එපයි කියනවා. ඊට පස්සේ අද අපෙන් ප්‍රශ්න කරනවා ඒ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මේ අපි රට ශීඝ්‍ර සංවර්ධනය කරගෙන යන අවස්ථාවේදී මේ අනවශ්‍ය ණයබරතාවය අපිට ඇවිල්ලා තියෙන මන්දුල ගුණවර්ධන මන්තුමා මොනවා නේද මම හම්බන්තොට නිදසුනක් වශයෙන් ගත්තා. මත්තල ගුවන් තොටුපළ අපි මිලියන් 22208ක් වියදම් කරනවා. ඒකේ පළින් 2008 ඉඳන් 2012ට මිලියන් 1000ක ලාභයක්. 2013 මිලියන් 4889ක්. 2014 මේක 7725ක්. මේක 2015 වෙනකොට මේක 13600ක ලාභයක්. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ ණය ශ්‍රය වීම සහ පොලි අනුපාතය සහ ඒක දුවලා ඒක ඇති වෙන අලාභය. මේ ඔක්කොම එකතු කරලා තමයි එතන දාලා තියෙන්නේ. ඒ වගේ තමයි හම්බන්තොට කන්වෙන්ෂන් සෙන්ටර් එක, අකුරුගෙඩ ඩිෆෙන්ස් කොම්ප්ලෙක්ස් එක, ඒ වගේම ලෝටස් ටවර් එක. දැන් මේ නෙළුම් කුළුණ මිලියන් 9700ක් වියදම් කරනවා. මේක කුළුණකට මොකටද? මිලියන් 9700ක් කියන්නේ අපිට ගෙවල් 15,000 20,000ක් විතර හදන්න පුළුවන් අවස්ථාවක් නැති වුණා. මේ එක කුළුණක්, රාජපක්ෂ කුළුණක් කියලා නම් කරවීමට ඔන්නෝ කරලා තියෙන දේවල්. ආණ්ඩුවේ මුදල් අවශ්‍යයි ඕනතර. අද අපේ අගමැතිතුමාට පුළුවන් වෙලා තියෙනවා මේක පුද්ගලික අංශය ආරාධනා කළා. රජයත් එක්ක රජයේ යටිතල පාසුකම් දෙනවා. ඒ අය ඇවිල්ලා සල්ලි ටික දාලා හදනවා. ඒ නිසා තමයි අපේ ගමන ලේසි වෙලා තියෙන්නේ මුදල් අමතිවරයෙක් වශයෙන්. මේ අපිට මේ ගමන අපූර්ව වශයෙන් අද විපක්ෂ හොල්මන් වෙන අයවැයක් අපි ඉදිරිපත් කරේ ඔන්න ඕන නිසායි. අද විපක්ෂ සියලු දෙනාටම හොල්මන් වෙලා තිබ්බා. මොකෝ විසර්ජන පනත දෙනකොට ඕකේ ප්‍රශ්නයක් තිබ්බා. විසර්ජන පනතේ අපි අයවැය යෝජනා දැම්මට පසුව ඔන්න ඔතන තමයි ඔබ සියලු දෙනාම හොල්මන් වුණේ. අද ජනතාව ඉතාමත් අගය කරනවා. හැමතැනම මොන වගේ සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කළ තියෙනවද? මේ වගේම තමයි මිහින් ආයතනය. මේ අපි මිලියන් 13,800ක් ආයෝජන කරනවා. 2008 මිලියන් 2,507ක ලාභයක්, 2008 ඉඳන් 12 වෙනකම් 8,000ක ලාභයක්, 2013 11,305ක ලාභයක්, 2014 14,730ක ලාභයක්. මෙන්න මේ වගේ තමයි මේ රට සම්පූර්ණයෙන් නැත්ත නැති කරේ. මම එක තව උදාහරණයක් ගන්නම්. ශ්‍රී ලංකා නායතනය මේකේ අපි එමිරේට්ස් ආයතනයේ නැවත රට අපේ රටට බාර ගන්න අවස්ථාවේදී මිලියන් 9,900ක මේකේ පොසිටිව් සංචිතය, ඒ කියන්නේ ධනාත්මක ඉතිරි ගිණුමක් තිබ්බා. නමුත් 2015 මාර්තු මාසයේ වෙනකොට බිලියන් 147ක් කෝටි 14,700ක ලාභයක් තිබ්බා. මේ ණය තමයි අපි ගෙවන්න තිබෙන්නේ. හැම දිනම බොහොම ඕනකමින් කියනවා 2015 ණය බිලියන් 260කින් වැඩි උනායි කියලා. මේ 260 වැඩි උනේ අපි ආදැම ඒ 2015 වර්ෂයේ තම සතයක් ණය වශයෙන් එකතු කරන්න අවශ්‍යතාවය තිබ්බේ නැහැ. නමුත් 2009, 2010, 11, 12, 13 තියෙන ණය ඒ ක්ෂය වීම තමයි අපි 2015 වර්ෂයට ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා අපිට ඕනකමින් අපි බාර ගන්නකොට ආදායම දලදේශ නිෂ්පාදනයේ 10.1 තියෙන එක අද අපි ආඩම්බරෙන් කියන එක 13.4කට වැඩි වෙලා තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ 2017 වර්ෂයේ මේක 15%ක් වැඩි වෙන්න. අපේ වියදම් අනවශ්‍යව නැති කරලා අපි ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවානේ. ඒ අධිවේර්ග මාර්ගය ඇති කරන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂගේ රජයේ අපට බාර දෙනකොට ඒ කිලෝමීටර තිබ්බ වියදම වැඩිය අද 23%කට අඩුවෙන් ඒ අධිවේර්ග මාර්ගම හදන්න අපට ශක්තිය සහ හැකියාව ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ තව 23%ක් පාරවල් හදන්න පුළුවන් හැකියාව තමයි ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අධිවේර්ග මාර්ග අපි හැම පැත්තම තව වැඩි දියුණු කරේ. මොකද අපි පුද්ගලික සහ රජය අතර තියෙන සම්බන්ධකම පාවිච්චි කරගෙන ඒ කටයුතු කරගෙන යන ගමන තමයි අප මේ සංවර්ධනය ඇති කළා තියෙන්නේ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ අගමැතිතුමාගේ සංකල්පය අනුව ගෙවල් අයිතිකරුවන්ගේ සමාජයක් ඇති කරන්න, ණය ගැතියෝ නෙවෙයි.
ගෙවල් මිනිස්ටර් ආමේ how long will be need honorable minister?
අද 1 minute speaker. ඊට පස්සේ දැනුවත්කම ඇති කරන සමාජයක් ඇති කිරීම තමයි අපේ තියෙන එකම කටයුත්ත. ඒ වගේම තමයි රට ශීඝ්‍ර සංවර්ධනය කළා, තරුණ තරුණයන්ට හෙට අනාගතයක් තිබෙනවා කියන එක. අන්න ඒක ඇති කරන එක තමයි තිබෙන්නේ. රැකී රක්ෂා අපි ලක්ෂ 10ක ඉලක්කය කළා තිබෙනවා. අපේ ස්වයං රැකියා සංකල්පය තුල එක ග්‍රාම නිලධාරී වසමකට 50 බැගින් ඒ වගේ අපි 5000ක් ඇති කිරීමෙන් ලක්ෂා 350,000ක් ස්වයං රැකියා මට්ටමේ ඇති කළා කියලා තියෙනවා. රජයේ රැකී රක්ෂා ඇති කිරීම අපි පෙන්වලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් 30,000ක් 35,000ක් ඇති කරනවා. ඒ වගේම අනිත් ක්ෂේත්‍ර තුලින් තව 10-15,000ක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. ඉතින් මේක තුලින් ඒ අවුරුදු 5 තුල ලක්ෂ 10 නෙමෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. හැබැයි අර ඉංග්‍රීසියෙන් අගමැතිතුමා කිව්වා වගේ we are a middle income earning country and low wages being paid. ඉතින් මේක තුලින් අපට මේක රැකී මෙවැනි පඩි ගෙවීම තුලින් අපට මේ රටේම රැකවරණය දෙන්න බැරි නිසා පිටරට යනවා. අපි නැවත මේ රටට ගෙන්න ගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි අවම මිල වශයෙන් පඩියක් වශයෙන් US ඩොලර් මිලියන් 350ක් එකතු කරලා තියෙන්නේ. ඒක ශ්‍රම සහිතව යන එක සහ යම් විදියකින් දැනුවත්කමක් එක්ක යනකොට 450ක් කියන්නේ මේ රටේම තියාගන්න කටයුතු කිරීමයි. ඒ නිසා අප සියලු දෙනාම ඉල්ලන්නේ දේශපාලන ભેද පැත්තකට තියන්න. අපිට මේ වරම ඇති වෙලා අද ලෝකයේම රට අප ශ්‍රී ලංකාව දෙස බලාගෙන සිටිනවා. අපේ රටේ ජනාධිපතිත් අපේ අගමැතිත් දෙකම පක්ෂ දෙකක් ඒකාබද්ධ වෙලා ඒ සම්මුතිවාදය තුලින් ගමන් කිරීම තුලින් රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් මාර්ගයක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා දේශපාලන ભેද බින්දු පැත්තකට තියලා අපි එකට කටයුතු කරමු. අපේ ගීතීත් අපේ ශ්‍රී ලංකා මාතා මේ කියන අවස්ථාවේදී කියන එකමවක මවකුගේ දරු කැළඹෙවිනා යමු යමු වී නොපමවා. මෙන්න මේක තුලින් අපි පුළුවන් තරම් ඉක්මනට ගමන් කරන්න ඕනේ කියන එක තමයි අපි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න ඉති. එකට ගමන් කරමු, රට සංවර්ධනය කරමු, මේ අලුත් ශ්‍රී ලංකාව බිහි කරන්න අපි එකට කටයුතු කරන්න ඕනේ කියලා මතක් කිරීමෙන් අද මේ දුන්න අවස්ථාව කතා නැගතුමා අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් මගේ ඇමති මණ්ඩලයත් මගේ අපේ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාත් ඇතුළු සියලුම නිලධාරීන්ට එක්ක මම අගය කරනවා මෙවැනි ආයවැයක් අපි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන එක. අද අපට කරුණාකර ඔබ සියලු දෙනාම තමාගේ වටිනා ඡන්දය මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්න අලුත් ශ්‍රී ලංකාව බිහි කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන එක මම මතක් කිරීමෙන් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මන් යන වෙනවා.